නිවැරදි අයුරින් බෝධි පූජා පවත්වන්නේ කොහොමද කියලා මේ අහන්නේ. දැන් බෝධි පූජා පවත්වනවා කියලා කියනකොට මේකෙන් දැකගත යුතු ක්‍රමයක් තියෙනවා. බෝධි කියන වචනයෙන් පෙන්වන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා තෝරා ගන්න. බුද්ධත්වයේ කරා ඇදී එන නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා ඇදී එන්නේ බෝධි. බෝ කියලා පෙන්වෙන්නේ බුද්ධත්වයේ බුද්ධිය. නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. අන්නේ අවබෝධයේද ආදි වන්නා වූ යමක් ඇතනම් ආදීයේදී පහළ වූ යමක් ඇතනම් ඒ දෙන බෝ ආදි හේවත් බෝධි. පද නිරුක්තිය දකින්නද ඔබ තෝරා ගන්න බෑ. චතුරාර්ය සත්‍යයේද ආදි ආදි කාර්මික කටයුත්ත මොකද්ද? ඒ කටයුතු වැඩපිළිවෙල තමයි බෝධි කියන්නේ. ඉතින් ඒක කටයුතු වැඩපිළිවෙල මොකද්ද කියලා තේරුම් අරගන්න. ඒ කරන කරන උපහාර පූජාවක් ඇතනම් ඒකත් එක්තරා බෝධි පූජාවක්. ඒ කටයුත්ත දැනගෙන මේ පිළිවෙතට බැහැලා ලෝකෙට බැඳිලා තියෙන මේ පටිහෙවත් බැඳීම් දස සංයෝජන පහකට දමනවා. ඒකත් පටිපත්තියක් වෙනවා. පැත්තකට දැම්මා. ඉවත් කළා. පටි ඉවත් කර දැමීමට කියනවා පටිපත්ති. පටිපත්ති පූජාවක් කරනවා නම් ඉහළම පූජාවක්. මොකද? තමයි විමුක්තිය ලැබෙනවා. එහෙනම් නිවන් දැකීමට සිවෙන්නා වූ යම්කිසි මාර්ගයක් ඇද්ද? ඒක බෝධි. සර්වඥතාත් ඥානීය තුලින් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ මහා ඥානීය පහළ කරන ඥානයක් ඇද්ද? ඒකට අවශ්‍ය කරන බෝධියට කියනවා ලෞතුරා බෝධි. නැන ලෞතුරා බුද්ධත්වයට පත්වෙන මාර්ගයේ ලෞතුරා බෝධිය. පසේ බුදුරයන් වහන්සේලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා උන්වහන්සේලාගේ ප්‍රථම ඥානීයට ගෝචර කරගෙන. ඒ කරගත්තේ පත්‍යේක බෝධිය. එයා පසේ බුදුවාදීන මාර්ගයේ පත්‍යේක බෝධිය. ශ්‍රාවකයන් වහන්සේලා දේශනා වහලා බුද්ධ දේශනා වහලා ධර්මයේ තෝරාගෙන. ඒ ධර්මයේ සිහි කරමින් ඒ තුළ අනුගමනය කරලා හිටන් ඒ පිළිවෙත සරි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. අන්න ඒකට කියනවා ශ්‍රාවක බෝධිය. ඉතින් තුන්තරා බෝධිය කියලා ඔකට කියනවා. ඒ තුන්තරා බෝධියටම පූජා දෙයාකාරයෙන් කරන්න පුළුවන්. ප්‍රතිපත්තිමය පූජාවක් කරගෙන යන්න පුළුවන් එක ක්‍රමයක්. ඒක මග අනුගමනය කරමින් එතෙන්ටපත් වෙන්නේ තමයි වැඩ පිළිවෙල බැස ගැනීම එකක්. ඒක හරි බලවත්. ඒක මහා පූජාවක් වෙනවා. සමන්තත් ලෝකිරත් යහපතක් වෙනවා. අනික තමයි ඒ බඳුවන්නා උත්තරීතර ගුණයන්ට කරන ගෞරවය. ප්‍රතිපකාර කරන ගෞරවපකාර කරන පොදු සත්කාර කරන ගුණ. ඒක මහා පිනක් වෙනවා. අර ප්‍රතිපත්තියේ නිවන් මාර්ගයක් වෙනවා. ඉන් නිවන් මාර්ග නැති ප්‍රතිපත්තිය මහා වටිනවා. මොකද කෙලවර ඒකාන්තේ ඒකායන මාර්ගය වෙනවා නිවන් දැකීම. ඒ මගට බැහැ ගැනීම ඒක. මේ මාර්ගයේ තියෙන වටිනාකම දුකෙන් නිදහස් වීම තිබෙන එකම මාධ්‍ය මේක නේද කියලා දැකලා. ඒ ගුණේ සිහි කරලා. ඒ ගුණේ හා සම්බන්ධ වන්නා යමක් ඉහි ගොඩ ලැබුණා නම්. ඒ ගොඩ ලැබුණ දෙයට පවා උපහාර පූජා ආදී සිද්ධ කරනවා. ඒක මහා පිනක් වෙනවා. මොකද මේ ලෝකෙහි අග්‍ර වූ දෙයට කරන්නා පූජාව අග්‍ර බල ලැබෙනවා. ඒක විශේෂයි. එනම් බුදු පියාණන් වහන්සේගේ පාරමිතා ගුණය පහළ වෙලා ලෞතුරා බුද්ධත්වයට අවශ්‍ය වන පසුතලයේ ඒ පාරමිතා බලයෙන් පහළ වුණා. ඒ පාරමිතා බල ශක්තිය පහළ වීමෙන් ඒකාන්තයෙන් බුද්ධත්වයට පත් වෙන සියලු අංගපස ලැබිලා එයින්ද ගැලපෙන්නා වූ ප්‍රඥාවට ගෝචර වෙන විදිහට සියලු ස්නායු පද්ධති හැදිලා සියලු ආකාරයෙන් ඊට අවශ්‍ය කරන ප්‍රඥාව නගන්න හේතු වෙන්නා වූ මානසිකත්වයේ උදා වෙලා කය සියල්ල ආකාරයෙන් හදගත්තට ඒ ටික විතරක් මැද එක කොටසයි අවබෝධයට එකින් ලැබෙන. එහෙනම් ඊට අවශ්‍ය වෙන බාහිර පසුතරයක් හැදී යුතුමයි ලෝතුරා බුද්ධත්වයේ. එනෑක මධ්‍ය දේශයේ කියන එක්තරා ස්ථානයක් මුළු ලෝකයේම තියෙන සාර ශක්තිය ගැබ් වෙලා තියෙන ස්ථානය. ඒ ශක්තිය විහිදුවන්න අර පාරමිතා ශක්තිය බලින් සහජාතව කියන්නේ ඒ ගහක ඇටිකි වෙන එකකින් නෙමෙයි සොයන් ජාතව පහළ වෙන වෘක්ෂයක් හටගන්න. ඒ වෘක්ෂය මාධ්‍ය කරගෙන තමයි ඒ ස්ථානය ඇතුළු කරගෙන තමයි අර මහා ප්‍රඥාව වලන්නේ. සියලු සමාධි සම්වාදින්ද ලෝකේ කිසිම තැනක් නැහැ කියලා බුදුන් වහන්සේම දේශනා කරනවා ජයසිරී මොබල් බොමැඩ ඇරෙන්න. ඒ නියම වජ්‍රාසනය තුළ ඒ ස්ථානයේ තමයි සියලුම සමාපත්තින් සම්වාදින්න පුළුවන් එකම ස්ථානය. ලෞතරා බුදුන් වහන්සේ නමකට වෙන ස්ථානයක සියලු සමාපත්ති සම්වාදින්න බෑ කියලාම දේශනා කරනවා. ආනන්ද බෝධින් වහන්සේ රෝපණය කළ බුදුන් වහන්සේගෙන් ඉල්ලා හිටියා ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි ජයසිරී බොමැඩදී සමජ්ජ සියලු සමාධි මෙතන සම්වාදින්න කියලා. ආනන්ද මේ ලෝකෙම තියෙන එකම ස්ථානය ඊ සදා බුද්ධත්වයට පතේ යැසී බෝධි මණ්ඩලී එම ස්ථානයේ විතරයි සියලු සමාපatti සම්බන්ධිට පුළුවන් බුදුරයන් හතේ නමකට. අප්‍රමාණ සමාපatti සම්බන්ධුනේ හැකි නමුත් සියලු සමාපatti සම්බන්ධින්ද බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේට සියලු සමාපatti ලැබෙන ස්ථානේ තමයි බොහොමද. එතන කොහොමද හටගත්තේ? කවුරු හදලා දුන්නා නෙමෙයි. කාගේවත් බලයෙන් හටගත්තත් නෙමෙයි. අනුගේ විනකට පහළ වුණත් නෙමෙයි. උන්වහන්සේ අප්‍රමාණ සංසාරගතේ අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් පාරමිතා පුරලා පිරු ශක්තිය තුලින්ම තමයි සියලු මාර බල මැඩපවත්ලා සියලු නිදහස ලැබෙන්න අවශ්‍ය පරිසරයක් ලෝකේ පහළ වෙන්නේ. ඒ සඳහා තිබෙන එකම ස්ථානීය තමයි මධ්‍ය දේශය කියන ප්‍රදේශයේ එකම ස්ථානීය පහළනේ ජාතිරිය මහ බෝධින් වහන්සේ. සියලුම බුදුරයන් වහන්සේලා ලෝකේ හටගන්නකොටම ඉස්සෙල්ලාම හටගන්න ස්ථානයත් එතනයි. ඒ ස්ථානීය තමයි මේ ශක්තිය තියෙන්නේ. එමේ ස්ථානීය තමයි සියලුම බුදුරයන් වහන්සේලා බුදු වෙන්නේ. මේ මහා භද්‍ර කල්පයේ විනාශයලා නැවත වාරයක් මතු කල්පයක් ලෝකේ හටගත්තා. ඉස්සෙල්ලාම ආරම්භ වෙන්නේ ජාතිරිය මහ බෝධින් වහන්සේ තියෙන යම් තැනකද? ඒ තර මධ්‍ය දේශය කියන ස්ථානීය තමයි ඉස්සෙල්ලාම ආරම්භ වෙන්නේ ලෝක පෝෂණයෙන්. ලෝක විනාශයෙන්ද අන්තිමටම නැති වෙන්නේ එතන. අනික ඔක්කොම විනාශේලා අන්තිම මොහොත තමයි ඒ ස්ථානේ විනාශේලා. මේක විශේෂයක්. දැන් ගෙඩියක් අරගෙන බලපුවාම ගෙඩියක තියෙනවා ගෙඩිය පෝෂණය වෙන්න ගෙඩියේ තිබෙන නැට්ට සම්බන්ධ වෙන ස්ථානය. මල හරගෙන බුබුල හට ගන්නකොටම ඉස්සෙල්ලා බුබුල හටගන්නේ නැට්ට තිබුණ ස්ථානයේ පටන් ගන්නේ. ඊට පස්සේ තමයි පෝෂණය ඇදලා ඇදලා ගෙඩිය ලොකු වෙන්නේ. වටපිටාව කොච්චර ලොකු වුණත් හැමතැනම ලොකු වෙලා තියෙන්නේ අර ගෙඩියේ ගහට නැට්ට සම්බන්ධ වෙලා තියෙන විචින් ආව පෝෂණය. අන්නේ ඉවවා. එතන වෙනසක් තියෙනවා. දැන් කොත් ගෙඩියක් අරගෙන බැලුවොත් කොත් ගෙඩියේ පුංචි අර පනාපතුරු කියන කාලේ ඉඳලා අර නැට්ට ළඟින් ඇදෙන සාරයෙන් තමයි කටුවයි ඇතුලේ තියෙන වහලුයි අර සිවි ඇටයි මදයි ඔක්කොම වැඩි. ඒ ඔක්කොම වැල්ල හිටා අන්තිවල විශේෂයක් තියෙනවා. අපි කොත් ගෙඩිය ඉදෝලා අරගෙන බැලුවත් එහෙම මදුලොල හැටි අගහරිය තියෙන මදුලොල රස වෙන්නේ නැත මුලහත්. අර නැත්ත තිබෙන හරිය ඉහිටිය කොටසේ තියෙන මදුලු රස වැඩි. පැණි වැඩි. හරියට යනකොට ටිකක් හරි එක අඩු. විශේෂයක් තියෙනවා. මුලින් පෝෂණය දෙන හරි සීමාවයි. ඒ රසයේ වැඩි උග්ගහ කපලා බලනවා උග්ගහේ රසය. වැඩියෙන් රස පිළිලා තියෙන්නේ උගහේ මුලින් අර රසය ඇදලා දෙන සීමාව. අග රස අඩුයි මුල රස වැඩි. අන්න ඒ වගේ ලෝකේ හට ගන්නකොට ඉස්සෙල්ලාම අධික රස දාතියෙන් හට ගන්න ස්ථානීය තමයි ජාතිරි මහ බෝධිය පිහිටන මධ්‍ය දේශය කියන ස්ථාන. ඔතනින් පටන් ගෙන තමයි ලෝකේ වැඩිලා විශාලලා පිඹිලා ඉන්නේ. එද අනිත් ලෝකේ හැම තැනකට වඩා සාරාත්ත්වයේ ඉහළම තැන තියෙන ස්ථාන. මේ ශක්තිය ගැඹෙන තැන ප්‍රධාන මූලස්ථානයේ ජාතිරි මහ බෝධින් වහන්සේ මුල. ඔන්නෝ ස්ථානයේ තමයි ලෞතර බුදුරුව සඳහා පහළ වෙන්නේ. පාරමිකා ශක්තිය ක්‍රියාත්මකින ඔය ස්ථානය. ඒ නිසා ඔය ස්ථානය හරි වැදගත්. ඉතින් බෝධීන් වහන්සේ කිව්වහම අන්නේ ස්ථානයේ පාරමිතා බලෙන් අර බාහිර ශක්තිය ඔක්කොම බුද්ධත්වයට ශක්තිය දෙන්න පූර්ණ පැන් නැගිච්ච ඉහෙළම මල් පළගෙච්ච ස්ථානය තමයි බෝධි රාජානන් වහන්සේ කාලේ පහළ වෙන්නේ. ඒ බෝධි රාජානන් වහන්සේගේ තන්නේ ගස්වලට වඩා මහා විශේෂයක් ඉදින්. ඒ විශේෂය තමයි එයා කයින් තැන්පත් වෙලා හිටින්. ඒ බෝධිසත්වයන් වහන්සේගේ සාකාවක් යම් තරම් ගිහිච්ච නම් අර සම්බන්ධය තියෙනවා. ඒක විශාල ආකර්ෂණ බලයක් තියෙනවා යථා බෝධියට. මානසික ප්‍රබෝධයට. ඒක විශේෂයි. ඉතින් ඒබඳු වන්නා වූ ගුණය දැනගෙන අර මහා පාරමිතා බලයේ සංකේතවත් වෙලා ලෝකයේ පහළ වෙච්ච සංකේතවත් වෙච්ච උතුම් වස්තුව තමයි බෝධින් වහන්සේ. යම් පන්සලක රෝපණය කරලා තියෙනවා අපි අදිටා හිටියට කැලෙන් ගැටයක් ගෙනහලා ගෙනහලා නැ කොයි පන්සලකවත් හැමතැනකම ගත්තනම් ජයත්‍රි මහා බෝධින් වහන්සේකින් විහිවිච්ච සාකා බෝධි තියෙනවා කල බෝධි තියෙනවා ඒවා තමයි අෂ්ඨඵල රූප දෙතිස්ඵල රූප ආදි වශයෙන් මුල් කාලේ විහිදිලා ගිය පන්සල් වල ප්‍රධාන ස්ථාන වල. ඊට පස්සේ අතුරු පන්සල් හදලට ඒවෙන් හටගත්ත රූපණ වෙච්ච අංකුරයක් හරි බීජයක් හරි හටගෙන ඒකෙන් හටගත්තා වූ රූප පැලයක් තමයි රූපණේක තව පන්සලක හිටවගත්තේ. දැන් කැලෑවල කොච්චර බෝධිනා පන්සලක් හදලා පන්සලට කැලින් තියෙන බෝධියක් ගෙනහලා හිටවපු තැනක් නෑ හන්දෝ. අලං ඉන්නේ කොහොම හරි තවත් පන්සලකින් හරි ඒ වගේ විශේෂ බෝධියකින් ගත්ත අංකුරයක්. එහෙනම් ඕකේ සම්බන්ධයේ මුල බැලුවොත් එහෙම අපි ගත්ත යහවල් පන්සලේ ඒ පන්සලේ බෝධිය හටගත්ත යහවල් ස්ථානයේ හටගත්ත බෝධිය ඒක හටගත්තේ දෙතිස්ඵල රූප බෝධියකින් ගත සාකාව ඒක හටගත්තේ යසිරි මහ බෝධින් වහන්සේ තියා ක්‍රමක්‍රමී යනවා ඉතින්ද. අන්නේ සම්බන්ධතාවය තියෙනවා ඒබඳු බෝධින් වහන්සේ ළමක් ළඟ පූජා කරනකොට අන්නේ බුදු පියාණන් වහන්සේගේ අප්‍රමාණ පාරමිතා බලයේ සිහි කරලා එවදු මහා පාරමිතා බලයෙන් ලෝසරා බුද්ධත්වයට ලැබෙන මහා ආදාරයක් ඒ හේතුවෙන් අපිට ලැබිලා තියෙන මහා වාසනාවක් මේ ආදි වශයෙන් ගුණ සිහි කරමින් එවත් බෝධීන් වහන්සේට සුතෝපකාර කරකී වශයෙන් කළ වන්දනාමාන පූජා සත්කාර ජරේ වැක්කිරීම ආදී සියලුම දේක් කරනවා නම් ඒ අපොපස්සාන පවා කරන්නේ අන්නේ ගුණේ සදායි. ඉතින් ඒ නිසා ගහකට පූජා කරනවා ගහකට වතුරවක් කරනවා කියන දෘෂ්ටිය ගන්නෙ නැතුව මෙන්න මේ හේතුව උඩයි මේ බෝධීන් වහන්සේට ගෞරවයෙන් විතර මේ ජලය වක් කරන්නේ ඒකයි කියලා. මේ බෝධීන් වහන්සේගේ පෝෂණයට පැවැත්වට අවශ්‍ය කරන්නා වූ දෙයක් මම දමන්නේ මේකයි කියලා. ඔය අදහසින් කරපුවාම ඒක විශාල පිනක් වෙනවා. අන්නේබඳු විනාක් සිද්ධ කරලා ඉවෙලා හිටන් යම්කිසි ආකාරයක තමන් විසින් වෙච්ච වරදක් පාපයක් ඇත්නම් ඒ පාපයක් වරදක් වෙච්ච යම්කිසි බුද්ධලේක නැතුව සිද්ධ වෙන්නේ කාට හරි වරදක් කරලා වෙලා තියෙන්නේ. මගින් අවේද වෙච්ච අසාධාරණ වෙච්ච යම් කාලයක නොදැනුවත්කමින් හෝ සිද්ධ වුණ යමක් ඇත්නම් ඒ පිරිසට මේ වුණා මගින් වුණා පාඩුවද අද මේ අප්‍රමාණ මහා යහපතක් උදා කිරීමෙන් අති දුර්ලභ ලෝකේ ලැබිච්ච විනාක් කරගන්න ලැබිච්ච අවස්ථාවෙන් උදා කරගත්තේ මහා පුණ්‍යස්කන්ධය. ඒ හැම කෙනා කරා විහිදෝනවා පතලෝනවා පිහිටවන කියලා අදිස්ථාන කරගන්න ඕනේ. අදිස්ථාන කරලා ඊට ඉදිරියේ හැම දිනාටම යහපත ලැබේවා. දුගතියක් නොවේවා සුගතියක් වේවා නිවන් සාක්ෂාත් කරගන්න මේ හේතු වාසනා වේවා කියලා අදිස්ථාන කරලා. මෙන්න මේ පැතිරීමේදී අප්‍රමාණ මහා වන්දියගේ විමසිද්ධිය කරපු පාපයන්. කෙරුණු පාපයේ සීමා සහිතයි. නමුත් උදා කරගත්ත මහ අති දුර්ලභව ලැබෙන වාසනාවන්ත මොහොතක උදා කරගත් පින අප්‍රමාණ. අප්‍රමාණ පිනකින් සීමා සහිත පාපයන් වන්දිය කියලා ඉවර කරලා ඒක ඉවරයි කියන්න බෑ. ඒ තරම් ඒ පින බලව. සීමා කරන්න බෑ. අසීමිත විනකී වන්දි ගවන්න පුළුවන් සීමිතව සිද්ධ වුණු සියලු පාපයන්. මෙන්න මේ කාරණේ අවංකව තේරුම් අරගෙන තමන් චිත්ත ප්‍රහදින් මේ පූජාව කරලා අන්නේ පිළ අනුමෝදන් කරලා එදිය කරපුහම අර අපල දුරු වෙන ක්‍රමේ ඕකයි. මේ බෝධි පූජා වලින් සාහුව අපල දුරු වේවා හේතු අපල දුරු වේවා කියලා කවි හදාගෙන කිව්වට මේක හරියන්නේ නැහැ. ඒ අපලේ හැදුනේ මොකෙන්ද කියලා අපි දකින්න ඕන. ගහය අපල කරනවා කියලා වරද්දා ගත්තොත් අපි රැවටෙනවා. ඒ ගහය අපල කරන විදිහට සකස් වෙච්ච වැඩ පිළිලා ලෝකේ තියෙන එහෙම එකක් නෑ කියලා නෙමෙයි කියන්නේ. ඒ වැඩ පිළිලේ සකස් වෙන සම්පූර්ණ ක්‍රියාදාමයේ සකස් උනේ අපි විසින් කාට හරි අවලක් අසාධාරණයක් කිරීමෙන් ගොඩනගව පාප ශක්තිය. ඒ ශක්තිය අපිට විපාක දෙන විදිහට ක්‍රියාත්මක කරලා තියෙන ලෝක ස්වභාවය තමයි ගහයන් සතුව හැදිලා සකස් වෙලා ඒ ශක්තිය ආකර්ෂණය වෙලා අපි හා සම්බන්ධයක් ඇති කරන්නේ. ඊට පස්සේ මේ සම්බන්ධයේ ක්‍රියාදාමයේ පේනවා ගහය කිවෙන එකක් කියලා. මේ බුදුරජාණන් වහන්සේ යෝකයි කිව්වේ තමන් කරගත්ත කුසල කුසල තමන්ට පල දෙනවා ගහය වුණා කියලා මොඩියු ග්‍රහයන්ට කරන එක කියලා හිතා ඉන්නවා කියලා කියන ඕකතයි. ඉතින් ගහවල කියලා වචනයක් ලෝක සම්මතියේ තියෙනවා. ඒ ග්‍රහයාගේ අපලයේ කියන එක සිද්ධ වෙන ආකාරය ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ. අපි විසින්ම කාට හරි කරපු අවලක් අසාධාරණ නිසා ගොඩනැගිච්ච ශක්ති විශේෂයක් අපිට ක්‍රියාත්මක වෙන්න සකස් වෙලා තියෙන හැටි. ඉතින් ওই ශක්ති විශේෂයන්ගෙන් ආනන්තරික පාප කර්මයක් වෙන දියක් කරලා ශක්තියක් ගොඩනැගුණොත් එහෙම ආයි අපිට මොන විදිහෙන් වා කපා හරින්න බැරි විදිහේ මහා ශක්තියක් ගොඩනගන පාප ශක්තිය. ඒ වෙලාවේදී අපිට මොන විදිහෙන් වා උපක්‍රමශීලී කටයුතු කරලා ඒකෙන් සහමුලින් මිදෙන්න බැරුව යන. ඒ නිසා මොකද කරන්නේ? එවන් ශක්තිය නැතිකරන්න පුණ්‍ය ශක්තියක් ගොඩනගලා හිටන් සහමුලින් නැතිකරන එකක් නෑ. ඒ නිසා ඒකාන්තයෙන් ආනන්තරේ පාප කර්ම වෙනවා කියලා පෙන්නන්නේ ඒවත්. එවන්දු නොවන පාප කර්ම වල සීමා සහිත නිසා අර මහා ශක්තියෙන් ගෙවා හරින්න පුළුවන් හරියට චිත්ත ප්‍රසාදයෙන් ඒ කටයුත්ත කරු. අපල දුරු කරගන්න බෝධි පූජා තියනවා කියනට වැඩිය යථාර්ථයෙන් තෝරා ගන්න ඕනේ. මං විසින් සතරෙදී කාට හරි ලෝක සත්වෙින්ද හිංගි හිංසා කරපුවා පාපේ දුරු කරගන්න මම මේ මහා පුණ්‍ය ශක්තියක් වර්ධනය කරලා වන්දි ගවන්නයි ලැහැත්ති වෙන්න කියලා තේරුම් ගත්තා නම් එදාට හරියට තේරුම් ගත්තා අපල දුරු වෙන්න බෝධි පූජා තියනවා කියන එකේ අදහස. ඕක තේරුම් අරගෙනම කරන්න ඕනේ. එතකොට තමයි හරියට ඥාන සම්පන්නිත වෙලා දින බලවත් වෙන්නේ. සෝමනස බව වැඩි වෙන එතකොට සෝමනසසාගත ඥාන සම්පවිත මහා කුසල් හිතක් නැගුණොත් ඒක ත්‍රි හේතුකයි මහා බලව. එවන්දු බලවත් හිතකින් අප්‍රමාණ යහපතක් කරගන්න පුළුවන්. හැබැයි තේරුම් ගන්න බැරුව සාම්ප්‍රදායිකව කරගෙන ගියට ඔක වැටෙන්නේ නැහැ ඥාන විපවිත වෙන නිසා ඥාන සම්පවිත වෙන්නේ නැහැ. නැත්නම් සාම්ප්‍රදායිකව කරන ක්‍රම අහක දාන්න දෙමී තියෙන්නේ. මොකද හේතුව සාම්ප්‍රදායික ක්‍රම ලෝකයේ විහි වෙලා තියෙන්නේ මුලදී හරියට දැනෙන්න කරපු පිරිසක් නිසා. නිකම්ම අන්ධ භක්තිය නිසා නෙමෙයි. නමුත් ඒක අන්ධ භක්තියකද හිතා ඉන්නේ අපේම මුලාවට. බුදු පහේ බුදු මහරහතන් වහන්සේලා වැඩ හිටපු කාලේ ඉඳලා යම්කිසි පූජෝපහාර ක්‍රමයක් සාසනයේ විද්‍යාමානව ගිනවන. ඒකේ මූලිකය වෙලා තියෙන්නේ බුදු පහේ බුදු මහරහතන් වහන්සේලා ඒ බදු උත්තරයන් වහන්සේ පහේ බුදුරු නෙමෙයි. පහේ බුදුරන් තමන්ගේ සයම්බුඥාණී ලබාගෙන තමන්ගේ කටයුතු කරගන්නේ අනික් අයත් පින්කිතක් හා සමානව හිටියට කියන ගැඹුරු පැති දෙන්න සාම දක්වන්නේ. නමුත් බුදුරයන් වහන්සේ උන්වහන්සේගේ ධර්මයේ අනුගමනය කරන ශ්‍රාවකයන් වහන්සේලාගේ ඒ ඥාන ගෝචර වෙච්ච ක්‍රමසතාවෙන් දැනගිර තමයි ඒවට මුලපාදලා දුන්නේ මුල් කාලේ. ඥාන සම්පයුක්තව. නව කාලයේ ක්‍රමක්‍රමයෙන් ගිහිලා සාම්ප්‍රදායික ක්‍රමසිරිතක් වශයෙන් භාවිත කරගෙන ඉඳ පටන් ගත්තාම අර ගෙනාවු මූල ධර්මයේ වැහිලා යනවා. වැහුණාට පස්සේ ඥාන සම්පයුක්ත පින් කරගන්න බැරුව යනවා. නමුත් ඒ කරන හොඳ දේ හොඳ නිසා ඥාන විපරිත නමුත් විනාශ සිද්ධ වෙනවා. ඒ මට්ටමේ පූජෝපහත් තමයි අද බොහෝ කට කරන්න වෙලා තියෙන්නේ. මොකද විග්‍රහ කළ දෙන්නේ කෙනෙක් නැහැ, තේරුම් කළ දෙන්නේ කෙනෙක් නැති නිසා. තේරුම් කරලා දෙනවට කැමති නැහැ සමහර අය. මොකද සාම්ප්‍රදායික අපිට කියාවා නෙමෙයි ඔය කියන්නේ අමුතු ජාතිය පද ගොතලා කියනවා. ධර්මයේ විකෘති කරන්න හදනවා කියලා මේව දොස් කියනවා. මොකද කියන්නේ හේතුව? ඒක උන්වහන්සේලා දැනගෙන හිටියා උන්වහන්සේලා ඉක්මනට කියලා ඉවරයි. එහෙනම් විකෘති වෙලා නැහැ. දැනගත්තා පස්සේ උන්වහන්සේලා කියපු වචන වලත් මේක විරුද්ධයි. ඒ වුණා තමන්ට අපි වහරක් වදිනවා. මේ වගේ අවස්ථා වලදී සමාජාලාට විරුද්ධව නැගී සිටිනවා. අපිට යථාර්ථය දැනගන්න අවශ්‍ය කරන්නේ පොත්පත් වලින් හා පරම්පරාවෙන් ගිරාවයි කියවටවත් නෙමෙයි. යහපත් ඥාන යම්පිටන යම්කිසි කරපු ක්‍රියාවලිය. ඒක ක්‍රමසටාවක් හැඟවිලා තියෙනවා. මතක කරගත්තාම බුද්ධියෙන් ගෝචරව කටයුතු කළා. ඒක බුද්ධි ගෝචරය ටික තමයි හිතලා බලලා ඒක හරිද වැරදිද කියන එක බලේ කරන්නේ. එහෙම නැතුව වෙන ක්‍රමයක් නැහැ. එන්න බවුණාගේ ක්‍රමයක් තිබුණා. අපේ පරම්පරාව මේකන අප එකයි හරි. ඊට විරුද්ධව ඔක්කොම වැරදි. ඉත මේව සත්‍යම් මොගමඤ්ඤා කියන දෘෂ්ටිය හිටි ඒ අය. බමුණෝ. ඉතින් අපි බමුණෝ වෙන්න හොඳ නැහැ. අපි දැනගන්න ඕනේ හැමක හේතුඵල න්‍යාය හරියට හැඟවිලා තියෙනවා මතක කරලා ගත්තාම ඊට අනුව තේරුම් බලන තමන්ගේ ප්‍රතිඵලයේ යථාර්ථය මතක කරගන්න. ඉතින් ඓතිහා ලාභය කීර්තිය ප්‍රහසාවත් අත්තරානාන්තය කොළුවට අරන් හිටියොත් එහෙම වේලාවෙදී ඔකට මගේ අදහසට පහර වැදෙනවා. ඔකේ මට පැත්ත වැටෙන්නයි වෙන්නේ මගේ තත්ත්වේ පහත වහිනවා කියලා. ඔහොම ගත්තොත් ඒක මහා පාපයක් වෙනවා. නා විනාශයකට හේතු වෙනවා. ඉතින් බෞද්ධයෝ එහෙම අය නෙමෙයි. බෞද්ධයෝ කියන්නේ සත්‍යය දැකගෙන අපි ජයග්‍රහණය කළා. දැන් සත්‍ය මාත්‍රයක් ඔය යමක දැක්කලා. ඒක අපි සියල්ලංගේම ජයග්‍රහණයේ හේතුවක් කියලා හිතන්නේ. අවංකව නිහතමානීව පිළිඅරගෙන කටයුතු කරගන්න එකයි බෞද්ධකම. ඔකයි දකින්න ඕනේ. ඉනිවැරදි බෝධි පූජා කියන්නේ ඒකයි. මේ බෝධින් වහන්සේට කරන අපුපස්ථානයක් තියෙනවා, පූජා සත්කාරයක් තියෙනවනම්. ඉතින් ඔය ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ වැඩින්ද කාලීත්‍රි අපදාන පාලි වශයෙන් ශ්‍රාවකයන් වහන්සේලා තමන්ගේ චරිත අපදාන පෙන්නලා තියෙනවා. කල්ප ගානකට එහා පටන් ගත්ත ආරම්භය කරපු හැටි. බොහෝ පිරිසක් අපි හිත 80 මහ ශ්‍රාවකයන් වහන්සේලාගේ චරිත අපදාන විග්‍රහ කරනකොට ඒ තැන්වලදී පෙන්නලා තියෙනවා. මම මෙහෙම කාලෙක දැන් කල්ප බොහෝ කාලෙකට ඉස්සෙල්ලා කල්ප 10කට 15කට 20කට 50කට ඔය අය 100කට ඔය කල්ප වෙන්න එකේ කාලෙ වෙන්නලා තියෙනවා අපදාන කාලෙක. ඒ කාලෙදි මම මෙන්න මෙහෙම මිනිස්සෙක් කියලා ඉඳලා. එදා වැඩ හිටු අහවල් බුදුරයන් වහන්සේගේ බෝධීන් වහන්සේට වටාපතක් අරගෙන පවන් සැල්ලුවා. ගරුත්වයක්. බෝධියට හුලං අවශ්‍ය නැහැ. වදින හුලං හොඳටම ඇති. ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. චිත්ත ප්‍රහාදීන් යුතුව යම්කිසි ආකාරයෙන් ක්‍රියාවක් කළා නම් ගරුත්වෙයි. ඒ ගරුත්වේ යාට මොනවක් කරගන්න නෙමෙයි. සමාගයේම චිත ප්‍රහාදීනපත් කරනවා. සමාදව මහ කුසලයක් බවටපත් වෙනවා. මොකද? සැලකීද්දේට පිද්දීද්දේට ගරු කිරීම පොදහත්කාර කිරීම නිසා. ඒ පුද්ගලත්වයෙන් එක බාහිර ගත්තත් නැතත්. තමන් විසින් කළ වූ උත්තම ගුණය නිසා තමන්ට පිනක් පහළ වේ. අනිත් නිසා බෝධිනහසියේ ගරුත්වයෙන් පවන්සල වූ ඒ ගරුත්වේ නිසා ඇති වෙන චිත්ත ප්‍රහාදීන් ඇති වුණා වූ ගුණයෙන් ඉතක් පටන් ගෙන අපාගත නොවි කල්ප මෙච්චර ගානක් ගත කරලා මේ බුද්ධ ශාසනයේදී මට නිවන් දකින්න හම්බ වුණා කියලා. අරිහත් වෙනපත් වෙලා සියලු දුක නිදහසෙන් ලැබුණා කියලා මෙහෙම කරපු අපදාන පාලකී. බෝධීන් වහන්සේලාගේ පහනක් පත්තු කරලා කරපු උපහාරින් දසදහස සක්වල බලන්න පුළුවන් මට දිවස් පහල වුණා කියලා පෙන්නනවා මේ අද්දැයිදී අරිහත් වෙලාපත් වෙලා. මුල පටන් ගත්තේ එතනින්. එතනින් පටන් ගත්ත ගමන තමයි ආධාරම් උපනිසිරේ වුණේ. ඉතින් මේ ආකාරයෙන් බෝධීන් වහන්සේ බුල් කරගත්තම කතාව බොහොම තියෙනවා. එයාක ඒ විදිහට අපපස්ථාන කළා, පූජා සත්කාර කළා, ඒ පිනෙන් ලැබුණු සාන්තිය. ඉතින් බෝධි ගුණයේ යම් කෙනෙක් තේරුම් අරන් කළා නම් ඥාන සම්පවිත මහ පිනකුත් පහළ වෙනවා. ඉතින් එහෙ නිසා ඒ බඳු පිනක් පහළ කරගෙන අපි ඉතින් කරන ලද පාපයන්ට වන්දිග වෙලා ඒ ආශිර්වාදයේ විහිදුවා පතුරවා පිහිටෙව්වා. අර පාපයන් දෙවෙනි කරගෙන අර මහා ගංගාවක් ගල්නාවෙන් සාන්තිය විහිදිලා ගිහිල්ලා අර තිබුණ විශ්ව පරිවර්තනයක් එනවා අයහපතට ඇති කළ යහපත් පැත්තට. ඒක අපිට පේන පැත්තක් නොවන පැත්තිනු පරිවර්තනය වෙනවා. අපිට පේන්නේ ලෝකේ බොහොම ටිකයි. මත් ඇහැර වෙන්නේ. නමුත් ලෝකේ ක්‍රියාත්මකයේ සියුම් පැති ඊට බොහොම වැඩි. අන්නේ නොපෙනෙන සියුම් බලවේග. මේ අයහපත් බලවේග. මේ යහපත් සාත්‍යනගෙන බලවේගය යටතේ නිමෙද පැවැත්තිලා. ඊට පස්සේ සාත්‍යයටපත් වෙනකොට අර තිබිච්ච ප්‍රශ්නේ නිරාකරණය වෙලා හිටා අපල දුරු වුණා කියන තත්ත්වෙටපත් වෙනවා. හැබැයි ඉතින් දෙල්ලා වෙලක් නෙමෙයි අපල දුරු වීම දුරු වුණාමයි. ආයතරයක් ඉතුරු වෙන්නේ හැම දෙයක් නෑ. මොකද අප්‍රමාණ පිළකී එක සිද්ධ වුණා නම් ඒ ශක්තිය නිවන් දක්නා ජායි දක්වා කෙලවර වෙන්නේ නැහැ. මේ භවයේ විතරක් නෙමෙයි මතු භවයේ රූපංගන්තර අපලේ දායශරයක් ක්‍රියාත්මක කළා. අර පාප කර්මයේ තෙන්න ඉඩක් නැතුව යනවා. මෙන්න මෙහෙම ශක්තියක් ලැබෙනවා. ඉතින් ඒකෙන් හරිම වැදගත් මේ පූජා කරන වෙනවටින් අර සාම්ප්‍රදායිකව කියන ක්‍රමෙට බෝධි පූජා හතක් තියන්න අපල 21ක් තියන්න ඔය ආදි වශයෙන් ලං කරලා කියනවා. ඉතින් එහෙම කියනවා. නමුත් මොකද මේ කිව්වේ කියන එක විග්‍රහ කරන්න ශක්තියක් නැහැ. බෝධි පූජාල ස්වභාවය ඒකයි. එම් ශක්තියක් ඇති නිසාම තමයි බෝධින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉනකොට ජීවමාන බුදු පියාණන් වහන්සේට කරන්නා වූ ගරු සත්කාර සමාන පිනක් ලැබෙනවා කියලා පෙන්වුවෙත් ඒක. ආනන්ද බෝධිය පිහිටවලා කිව්වේ මා උදෙසා කරන පූජාවක් මේ බෝධින් වහන්සේ උදෙසා කරන්න කියන්නේ මම ඉන්න අවශ්‍යතාවයක් නැහැ එතන. පිනේ කිසිම අඩුවක් නැහැ කියන දේ බුදුරජාණන් වහන්සේගේ ඥාන දර්ශනය දැකලා අනාවරණවත් ඥානින් දේශනා කරපු දහමක් තියෙනවා. ඒක අපි දන්නේ නැහැ කියන්නේ. ඒක එහෙමද කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම උන්වහන්සේ දේශනා කරපු වචන විශ්වාස කරනවා. එහෙනම් උන්වහන්සේ දේශනා කරනවා නම් මතකලා හා සමාන වන්නා පිනක් මේ බෝධින් වහන්සේට පූජාදී ඔබලක් ලැබෙනවා කියලා කිව්වේ උන්වහන්සේ අපේ ඥාණයෙන් අපිට ගෝචර කරගන්න පුළුවන් මට්ටමේකින් නෙවෙයි ඒ තත්ත්වයට අහලකටවත් ගන්න බැරි මහා අතිහෙල මහා ඥාන ශක්තියකින් දැකලා බුදුරන් වහන්සේ යම් දේශනාවක් කළා නම් ඒක විනාශ වෙන්නේ නැහැ. එහෙනම් ඒ බුදුරන් වහන්සේ කිරී විශ්වාසයෙන් අදහන තියෙන ඒවා තියෙනවා. එහෙනම් ඒ අනුව කරලා නැහැ බැලුව ප්‍රතිවල නැති වෙන්නේ නැහැ. හරියට කරගත්තොත් ප්‍රතිවල තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ මේ වෙන්නපු ආකාරයෙන් කටයුතු කරලා ප්‍රතිඵලය ලබා ගන්න. ඉතින් ඊට මෙහා ඉන්න ඉතාම බටු පංචේන්ද්‍රිය ගෝචරය ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටිකේ ගෝචර වෙන හරියක් අරගෙන ඕකෙන් ගොඩනගාගත තර්ක වාදයකින් එක එක මත පසේ අය කියන ලෝක සම්මතයෙන් ආචාර්ය මහාචාර්ය කියලා එහෙමත් ගන්නවා. ඊට පස්සේ ලෝකේ සම්මතයෙන් වැජ වෙනවා. තමන්ගේ හිතේ ඉන්නේවත් කියනවා. ආදී ගස් කල් ඇදපු මෝඩයෝ හිටියා. ඒ මෝඩයින්ගේ මෝඩකම හින්දා එකපාරයක අත් අරගන්න බැරි හින්දා ගහකට වඳින හදලා දුන්නා බෝධිය කියලා කියලා. ඔන්නෝ කියන්නේ බෝධි පූජා හදන එහෙම කතාවක් තියෙනවා. ගල් වලට වැඳපේ වුණු හිටියා. එකපාරොන්ගේ දෘෂ්ටි අරගන්න බැරි හින්දා ගලකින් පිළිමයක් වටලා දැන් ඉතින් පිළිම ගලට වැඳපන් කියලා ගලක් හදලා දුන්නා පිළිමේ කියලා කියලා එහෙමත් තියෙනවා. පරුවත වලට වැඳාගෙන ඕකේ වේලා ගන්න බැහැ. කිවල දෘෂ්ටි අත්හරින්න හින්දා පරුවතයක් ඉදලා චෛත්‍යයක් හදලා දැන් ඉතින් ඕකට වැඳපල්ලා කියලා චෛත්‍යයක් හදලා දුන්නා කියලා. එක්තරා ආචාර්යවරයෙකුව මහාචාර්යවරේ කතාවක් කිව්වා ටීවී රූපවාහිනී දවසක් මිදීතර. ඉතින් මෙන්න මේ වගේ අන්ධ භක්තියෙන් ලෝකයා මුලා කරන කතා කියන මේ ගැඹුරු පැත්ත දකින්නේ නැතු. ඉතින් ගස්කල් පරුවතය දෙපායේ ඔය පස්නෙට තීරණයක් වශයෙන් බෝධිය චෛත්‍යය ප්‍රතිමාගෘහය හැදුවා නෙවෙයි. ඒක ඉතලා මහා ගැඹුරු පැත්තක්. ඉතින් ඒ වගේ ඉතින් විවිධාකාර මත ගෙනහලා මේ කාලේ වෙනකොට විපරීත අදහස් දෙනවා. දැන් විපරීත කරගෙන තියෙන දෘෂ්ටි අරගෙන මේ වැඩේ කරන්න ඕනේ. ඒවත් නිකන් හටගත්තා නෙමෙයි. හේතුවක් ඇතුව පහළ වුණා. අවුරුදු දහස් ගාන සාම්ප්‍රදායිකව ගෙනාවේ මිනිස්සු බෞද්ධයෝ හේතුවක් ඇතුව පහළ කළා දුන්න දේවල්. ඉතින් ඒ ක්‍රමයේ හරියට තේරුම් අරගෙන ඒක කියනවනේ ඒක හරි වටිනවා. ඒව අත්හරවන්න නෙමෙයි කියන්නේ. සමානුකූලව දැනගෙන කරන්නේ. ඒතොර ලැබෙන්නේ ඒකයි ක්‍රමී. ඉතින් බුදු ගුණ සිහි කිරීම, දහම් ගුණ සිහි කිරීම, සංඝ ගුණ සිහි කිරීම, බෝධි ගුණ සිහි කිරීම ඔය විදිහ දැනගෙන කරන්න ඕනේ. දැනගෙන ඒ පූජා කිරීම. බුදුරජාණන් වහන්සේ ඒ ලෝකරා බුද්ධත්වයට පත් වීමට හේතුකාරක වෙනවා වූ ඒ මහා මාධ්‍ය තමයි පාරමිතා ගුණ මාධ්‍ය. පාරමිතා ගුණ වලට පූජා කිරීමේදී පාරමිතා ගුණයෙන් පහළ වෙච්ච බෝධින් වහන්සේ තමයි සංකේතවත් කරගන්න. සංකේතවත් කරගෙන ඒ ස්ථානෙ තමයි ආරම්භ කළා ඒ ටික කරගන්න සකස් වෙන්නේ. ඉතින් ඒක මහා පූජාවක් මහම විනාක් වෙනවා. මොකද පසේ බුදුන් වහන්සේගේ මාධ්‍ය උන්වහන්සේට පමණයි. ඒක දේශනා කරන්න අනික් අයට පතුරවන්න ශක්තියකුත් නැහැ. ශ්‍රාවකයන් වහන්සේලා ශ්‍රාවකත්වයට පත් වෙන මාධ්‍ය දුන්නේ බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ දුන්න මාධ්‍ය අනුගමනය කළයි ශ්‍රාවකයා අරිහත්ත්වයට පත් වෙන්නේ. ඒ නිසා මෙතනින් අති ශ්‍රේෂ්ඨම මාධ්‍ය ගෙන දුන්නේ බුදු පියාණන් වහන්සේ පහළ වෙච්ච නිසායි. එහෙනම් ශ්‍රාවක බෝධිය ලෝකෙට පහළනේ ලෞත්‍රා බෝධිය පහළ වෙච්ච නිසායි. බුදුවරයන් වහන්සේලාමක් ලෝකෙට පහළුනේ ලෞත්‍රා බෝධියක් ලෝකෙ විද්‍යාමාන වෙච්ච නිසායි. ලෞත්‍රා බෝධිය පහළ කරගත්තේ අනන්ත අප්‍රමාණ පාරමී ගුණයන් පුරලා. එන අන්නේ ගුණේ තමයි ලෞකිකත්වයේ ඉහළම ගුණේ. යම් කිසි කෙනෙක් වයසෙන් වැඩි එහෙම නැත්නම් වයෝ වෘද්ධ කියලා වචනයක් තියෙනවා. වෘද්ධත්වයෙන් වැඩි වැඩි මහලු භවයෙන් ඉහළම වැඩි මහලු භවයේ තරමට කරන අපෝපස්ථාන පූජා සත්කාර විශේෂ වෙනවා. ඒකෙත් විශේෂ බලයක් ලැබෙනවා. එන සාර අසංඛේ කල්ප ලක්ෂයක් කරපු වැඩ පිළිවෙල ප්‍රතිඵලයේ තුලින් මතුවලා තියෙනවා. සාර අසංඛේ කල්ප ලක්ෂයක් එක ආවිෂා ගෙවිච්ච මූලක පටන් ගත්ත වැඩ පිළිවෙලක් නේ. එන සාර අසංඛේ කල්ප ලක්ෂයක් ආසු තියෙන වැඩි මහල්ලා තමයි ලෞත්‍රා බෝධි මාර්ගයේවත් පාරමිතා ගුණය. 18 අසංඛේ 11 අසංඛේ කල්ප ලක්ෂයන් අනන්ත දීර්ඝ කාලයක ආවිසත් තියෙන මූලික ආරම්භය. ඉතින් ඒබඳු මූලික ආරම්භයක ගුණයක්, ගුණ නිගමනයක් පහළ වෙච්ච දෙයක්. තව ලෝකේ නැහැ. එහෙනම් ජයශ්‍රී මහා බෝධිනාථේ ලෝකේ පහළ අගවෙන්නේ. සාර අසංඛේ කල්පලක්ෂයකට එහා. මනෝ ප්‍රනිදාන, වාක් ප්‍රනිදාන වශයෙන් වඩාගෙන පූර්ණීතිනව මහා බෝසතාන් වහන්සේලාගේ ගුණයක. අවසාන ලෝතුරා බුද්ධත්වයට ප්‍රතිඵල දෙන්නේ සකස් වෙච්ච අන්තිම මොහොත. අවසාන මොහොත. එහෙනම් ලෝතුරා බෝධි ආවස කොච්චරද කියලා අපිට මයින්ඩ පුළුවන් කමක් නැහැ. ලෝතුරා බුදුරණන් වහන්සේ නාමයි ආවස කිව්වෝ කියලා. එහෙනම් ඒ තරම් ආවිසක් ඇති, ඒ තරම් දීර්ඝ වෘද්ධභාවයෙන් යුත්, ගුණභාවයෙන් යුත් ඉහළම ගුණයකට තමයි අපි වදින්නේ. එහෙනම් ජාති වෘද්ධ, ගුණ වෘද්ධ, වයෝ වෘද්ධ කියන තුන් වෘද්ධ ගුණෙම වැඩිලා තියෙන ගුණයක් ඇති එකම විද්‍යාමාන ස්ථානය තමයි ලෝතර බුදුරණන් වහන්සේට බුද්ධත්වයට ආධාරන බෝධි. එහෙනම් බෝධි පූජාවේ වටිනාකම ඔන්න ඔය කියන ගුණ වෘද්ධ, වයෝ වෘද්ධ මේ ඒ වගේම ඒ සියලුම ගුණේ ජාති වෘද්ධ කියන මේ සියල්ලංගෙම ඉහළම තැන. එහෙනම් ඉතින් වෘද්ධත්වයේ වැඩි මහල්ලාට කරන්නා වූ අපපස්සාණේ නිසා ආයස වර්ණයේ සැපේ බලය ලබන්න හේතු වෙනවා කියන එකයි වෙන්නේ. අභිවාදන සීලීස නිච්ඡං වද්ධාපචායනෝ කිවිසේ වෘද්ධාපචායනෙ කියන වචනේ අපි කියනවා. වෘද්ධයන්ට වැඳුම් පිදුම් කිරීම කියන එකේ අර්ථය ඒකයි. එහෙනම් උතන ජාති වෘද්ධ, ගුණ වෘද්ධ, වයෝ වෘද්ධ කියන වැඩිමහලු අවස්ථා තුනකීම සම්පූර්ණේච්ච සර සම්පූර්ණ වෙච්ච ගුණයක් තමයි ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මූලික කරගෙන පහළ වෙලා තියෙන්නේ. එනවා ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මුල් කරගෙන ඒ ගියා සාකා බෝධින් වහන්සේ නමක් ළඟ හෝ ඒ ගුණේ සිහි කරලා බෝධි ගුණයට වන්දනාමාන කිරීම කරුණු දැනගෙන කළොත් සෝමනස සහගත ඥාන සම්පූර්ණ මහා කුසල් සිත් පහළ වෙනවා. අන්නේ කුසල් සිත් කවදාවත් එහි ප්‍රතිඵලය දෙනකොට ඒ කරව බුද්ධියට කවදා හරි ඒකාන්තයෙන් නිවනට උපනිශ්‍රය කරලා නිවනට අවසන් කර දෙවෙන්නාව පිනක් පහළ වෙයි. ආධාරකේ නිවන පුනත් එතකම තිබෙන්නාව බාධක දුරු කරලා යහපත උදා කරන්න පුළුවන් ශක්තිය ඒ සියල්ල මතු වෙනවා. ඒ නිසා අතීවිත ගුණයක් තියෙනවා බෝධි පූජාවක හරියට දැනෙන්න කොළො. ඒක විශේෂයක්. ඉතින් බෝධින් වහන්සේට කරන පූජා ඒ ගුණේ දැනෙන්න කරන්න ඕනේ. ඒ ස්ථානයේදී ලැබිච්චා වූ අපිට මහා ප්‍රතිඵල ලබා දෙන බුදු පියාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් වෙච්ච ඒ මහා උපනිශ්‍රී සම්පත්තිය සිහි කරලා උන්වහන්සේගේ ගුණ කීම, උන්වහන්සේ ඇතුළු කළ බෝධියේ ගුණ කීම මේ ආදී ගුණ සිහි කරමින් කරන්නා පූජාවක් ඇතනම් ඒ හේතුවේ ලැබෙනා ශක්තිය ඔය කියන බලය ලබා දෙනවා. ග්‍රහඵල දුරු කරන්න හේතු වෙනවා කිව්වොත් ඔන්න ඒ හේතුවම දැනගන්න ඕනේ.